මීළඟට ගරු චන්දසිරි ගජදීර මන්තුමා, ඔබතුමාට විනාඩි 15ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමිය, වර්තමාන කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා, කෝප් වාර්තාව මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවක් ලෙසයි මේ විවාදය ඉන්නේ. සමාවෙන්න මේ. ගරු සභාපතිතුමිය, ආයතන 17ක් මේ වාර්තාවේ අන්තර්ගතයි. දැන් මේ මම මේකේ තියෙන කරුණු ගැන කතා කරන්න යන්නේ නැහැ. මොකද මේ පාර්ලිමේන්තුවේ මෙතෙක් වූ සංවාදය තුළ ඒ ගැන ගැඹුරින් සාකච්ඡා කරා. මේවයි තිබුණු අයථා මූල්‍ය පරිහරණය ගැන, ඒවයි එළිදරවුණු වංචා හා දූෂණයන් ගැන මේ පාර්ලිමේන්තුවේ කරුණු ඉදිරිපත් කරා. මම කියන්න කැමති සභාපතිතුමියනි, මේ හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා 14 වෙනි කෝප් කමිටුවේ සභාපතිවරයා. මේ රටේ කෝප් කමිටුව පටන් ගත්තට පස්සේ, පොදු ව්‍යාපාර ආරක සභාව පත් කරාට පස්සේ ඔහු 14 වෙනි සභාපතිවරයා. ඊට පෙරින් හිටියේ 13 හැටියට හිටියේ ඩියු ගුණසේකර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා. එවගේම මම කියන්න කැමති, ඒ මන්ත්‍රීවරු දෙදෙනාගේ කාලෙම මම කෝප් කමිටුවේ හිටියා. හැබැයි ඊට පෙරත් විජේදාස රාජපක්ෂ, රෝහිත බෝගොල්ලාගම මේ මන්ත්‍රීවරු කෝප් කමිටුවේ සභාපතිවරු හැටියට ඇමතිවරු කටයුතු කරන අවස්ථාවෙත් මම කෝප් කමිටුවේ සාමාජිකත්වයේ දරුවා. මම කියන්න ඕන, මේ රටක මූල්‍ය පාලනය තියෙන පාර්ලිමේන්තුවට. ඒ මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවට තියෙනවා වගේම මූල්‍ය විනය ආරක්ෂා කිරීමේ වගකීමක් තිබෙන්නේ අපට. නමුත් සමස්ත පාර්ලිමේන්තුවට, ව්‍යවස්ථාදායකයට මේ රටේම තියෙන ඒවා මෙහෙවන්න බැරි නිසා මේ ආයතනවල විශේෂයෙන්ම ප්‍රධාන කමිටු ගණනාවකට මේ වගකීම් බෙදලා තිබෙනවා. දැන් අපි කෝප් කමිටුව දැන් මේ මූල්‍ය විනය ආරක්ෂා කිරීමේ පදනම මත රාජ්‍ය හා රාජ්‍ය නොවන, ඒ වගේම මේ ප්‍රධාන රාජ්‍ය හා අර්ධ රාජ්‍ය නොවන රාජ්‍ය නොවන ආයතන, අර්ධ රාජ්‍ය හා වෙනත් ආයතන 244ක වගකීම තමයි කෝප් කමිටුවට පැවරලා තිබෙන්නේ. ඒ නිසා අපි පහුගිය කාලේ දැක්කා අත වශයෙන්ම මේ විගණකාධිපති දෙපාර්තමේන්තුව ඉතා හොඳින් මේව විගණනය කළ කෝප් කමිටුවට ඉදිරිපත් කරාම කෝප් කමිටුවේ නියෝජිතව මේවා විශ්ලේෂණය කළා. ඒකට අදාළ නිලධාරීන්ගෙන් කරුණු විමසලා මේවා විධිමත් කරන්න සහ ඒවයි නිර්දේශ ඉදිරිපත් කිරීම ඉතාම හොඳින් කෙරුවා. මම කියන්න කැමතියි, නමුත් මේ නිර්දේශ ඉදිරිපත් කරත් සභාපතිතුමිය මේව ක්‍රියාත්මක කිරීමේ දුර්ලකමක් තියෙනවා. සමහර අමාත්‍යංශ ලේකම්වරුන්ටත් පුළුවන්කමක් නැහැ මේ ව්‍යාපාරවල පොදු ව්‍යාපාර කාර්යක සභාවට එන ඒ රාජ්‍ය නොවන ආයතන ප්‍රධාන ආයතනයන්හි එයට මඟ පෙන්වීමක් සහ විධානයක් දෙන්න. ඒකට හේතුව මේ එන හුඟ දෙනෙක් මේ සභාපතිවරු දේශපාලන බලය මත එන්නේ. එයා හිතාගෙන ඉන්නේ අපිට මොනවද ඒ කරත් අපි පිටිපස්සේ අපේ ඇමතිතුමා ඉන්නෝ, රාජ්‍ය අපේ බලය තියෙනවා. ඒ නිසා මේකේ අපි ඒ තරම් වගකීමක් අපිට මේක නැහැ කියන හැඟීම උඩ තමයි ඔවුන් පහුගිය කාලේ කටයුතු කරලා තියෙන්නේ. ඒ නිසා මේ රටේ මූල්‍ය විනය පිරිහිලා ඒක රටේ ආර්ථිකයට තදබල ලෙස බලපාලා තියෙනවා. මම කියන්න කැමති, රටක මූල්‍ය විනය හදන්න ප්‍රධාන වගකීම තියෙන්නේ ව්‍යවස්ථාදායකයට සහ පවතින ආණ්ඩුවට. ඒ ආණ්ඩු නිසි විදියට ක්‍රියා කරනවා නම් විනයක් ඇතුව ඔය කියන යහපාලන ප්‍රතිපත්තිය කියලා කියාගෙන ඒක යහපාලනය ඡන්දයට විතරක් අලෙවි කරන්නේ නැතුව විධිමත් විදියට පාරදුෂ්‍ය භාවයෙන් යුතුව ඒවා ඒ තමන්ගේ ප්‍රකාශිතයන් සමාජගත කරන්න පුළුවන් ආදර්ශමක් හැසිරීමක් සමාජය ඇතුළේ තියෙනවා නම් අනිකුත් නිලධාරීන් මේ දූෂණයට මේ ආයතන පාලනයට මූල්‍ය විනය කඩකිරීමට පත් වෙන්නේ නැහැ. නමුත් අපි ඉතිහාසයේ හුඟක් දැකපු අවස්ථා තියෙනවා. සමහර කෝප් කමිටු මේ කතා කවුරුත් කතා කරා වගේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරත් ඒවට යන කලදසාවක් නැහැ. ඒවා ඉදිරියට යන්නේ නැහැ. කෝප් කමිටුවට බලයකුත් නැහැ. මේව පිළිබඳ නිර්දේශ නිගමන දුන්නත් මඟ පෙන්වීම් කරත් ඒ විනය ක්‍රියාත්මක කිරීමේ බලයක් නැහැ. යම් නිර්දේශ කිරීමේ බලය තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මම කියන්න කැමති මේ தත්ත්වය වඩාත්ම පෞගේ කාලේ විගණකාධිපති දෙපාර්තමේන්තුව මේ ඉදිරිපත් කරපු වාර්තා පිළිබඳ විගණකාධි දෙපාර්තමේන්තුවට චෝදනා එල්ල වුණා. සමහර ඒවා සමහර ඇමතිවරු පිළිගත්තේ නැහැ. කෝප් කමිටුවේ වාර්තා ප්‍රශ්න මත බලපෑම් ඇති වුණා. ඒක රහසක් නෙවෙයි. ඉතින් එවැනි තත්වයක් යටතේ මේ රටක මූල්‍ය විනය ආරක්ෂා කරන්නේ නැත්නම් දූෂණය නාස්තිය පිටු දකින විදියට නායකත්වය දෙන්නේ නැත්නම් මේ රටක එක බලපාන්නේ සංවර්ධන ගමනට මූල්‍ය මේ සමාජ සංවර්ධනයේ තියෙන සල්ලි තමයි මේ අයථා විදියට පුද්ගලයන්ගේ හා වෙන ව්‍යාපෘති මඟින් තමන්ගේ සාක්කුවලට යන්නේ. ඒක නිසා අපි අද මෙවැනි දූෂණ ගණනාවක් මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා තියෙනවා. මේවා නිකම්ම නිකන් දූෂණ නෙමෙයි, මූල්‍ය වංචාවන්, ජාත්‍යන්තර හොරු මේ මූල්‍ය ක්‍රමයේ ඇතුලේ අද ආරක්ෂා වෙනවා ජාත්‍යන්තර මූල්‍ය හොරු. ඒ නිසා අපි කියන්න කැමති අපි භාවිතාවට වඩා අපි අතවසේම මේ අපි මේ විවිධ විවාද දෙපැත්තට බෙදලා සංවාදයට යෙදෙනවා වගේම භාවිතාවෙන් අපි ඔප්පු කරන්න ඕන රටක බලයට එන නායකත්වයේ ඉඳලා අපි ඍජුව මේ රටේ දූෂණය හා නාස්තිය හා අපරාධ අපි නවත්වීමට ඍජුව ක්‍රියා කරනවායි කියලා. නමුත් හිතවත්කම් මත මේවා ගණන් හිලව බැලුවොත් එහෙම රටකට යන්නත් බෑ. මේ සමාධියලා ඇති වැඩකුත් නෑ. දැන් ලියු ගුණසේකර අමතුමා කෝප් කමිටු ඉන්න වෙලාවේ තමයි ප්‍රධාන මහා බැංකුවේ බැඳුම් කර වංචාව එළියට ආවේ. එතුමා මේ වාර්තාව පාර්ලිමේන්තුවට දෙන මොහොතේ පාර්ලිමේන්තුවට දෙන්න සකස් කරගෙන යනකොට පාර්ලිමේන්තුව විසිරුවා. ඒක ඉස්සරහට ගෙන යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසා මම කියන්න කැමතියි දැන් අද මේ අපේ රටේ මූල්‍ය ක්‍රමයට මූල්‍ය විනයට බලපාන දේශීය ආයතන පමණක් නෙවෙයි ජාත්‍යන්තර මූල්‍ය හොරු මේවයි අද නිදන්ගත වෙලා තියෙනවා. මේවට රිංගල තියෙනවා. නමුත් අපට ඍජුව කල්පනා කරන්න පුළුවන් නම් මේ තියෙන මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි අයථා විදියට මංකොල්ලකාරයෝ අතවසේම පාර්ලිමේන්තුවේ පිට ඉන්න මංකොල්ලයක් කෑවොත් ඔය වෙනස් සිදුවීමක් සිදු වුණොත් මංකොල්ල කෑමක් ඔවුන්ට දඬුවම් තියෙනවා සාමාන්‍ය අධිකරණ පිළිවෙත මත. නමුත් බරපතල මූල්‍ය වංචාවක් කරන මූල්‍ය මංකොල්ලකරුවන්ට මොල්ලකර මේ ජාත්‍යන්තරේම රකවරණේ තියෙනවා. ජාත්‍යන්තරේම අද සංගවිල ඉන්න පුළුවන් මහා බැංකුව අධිපතිවරයා අතවසේම අද හැංගිලා ඉන්නවනේ. කවුරුවත් මේ මහා බැංකුව අධිපති ඉන්න තැන නොදැනද? ඒ ඇත්ත එක ගජ මිතුරු සම්බන්ධතා නැද්ද? ඔවුන්ගේ අධිපතිවරයාගේ ඒ මූල්‍ය ක්‍රියාදාමයට වෙලිච්ච තැනැත්තන් එක්ක තියෙන ගජ මිතුරු හිතවත්කම් තුල අපිට පේනවා මේ අයට රැකවරණයක් තියෙනවා මූල්‍ය හොරුන්ට. එය දේශපාලන හිතවත්කම නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ සාක්කුවට කොටහක් එන නිසා වෙන්න පුළුවන්. එන්න පුළුවන්. ඒ නිසා මම කියන්න කැමති අපි ආදර්ශයක අපි ඔප්පු කරමු මේ රට ඇතුලේ. අපි එවැනි කිසි මේ රටේ මූල්‍ය විනය ආරක්ෂා කරන්නේ නැති මේ රටේ සංවර්ධනයට ඒ තුළින් බලපෑම් කරන අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් මේ රටේ අහිංසක මිනිස්සුගේ ජීවන තත්ත්වය දියුණු කරන්න අපට පිළිලයක් ඇති වෙන මෙවැනි ආයතනවල ඉන්න නිලධාරීන්ටත් ජාත්‍යන්තර වශයෙන් මේවට බලපෑම් කරන ඒ සියලු දෙනා පිළිබඳවත් අපි ඍජුව පෙනී සිටිමින් අපට පුළුවන්කමක් තියෙනවා නම් අපිට අපේ රට වෙනුවෙන් තමයි අපි පෙනී සිටින්නේ. අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න අපි අවංකව හෘදේ සාක්ෂිට එකක තීන්දු ගන්න පිරිසක් කියලා අපි ඍජු ලෙස ක්‍රියා කරනවා නම් මම හිතනවා මේ පහළ ආයතන වලට ඒක ආදර්ශයක්. ඒක දඬුවම් කිරීමකින් විතරක් නෙවෙයි ආදර්ශෙන් ඔවුන් ශක්තිමත් කරන්න ඔවුන්ට මඟ පෙන්වන ක්‍රියාදාමයකට ගෙනියන්න අපි කටයුතු කරන්න ඕන. ඒ නිසා සභාපතිතුමියනි අපි මම විශේෂයෙන්ම හඳුන්වෙති සභාපතිතුමාට මම ගෞරව කරනවා. ඔහුගේ කාලේ ඔහු බලපෑම් වලට මම දන්නවා ඉතාම හොඳින් යම් යම් ප්‍රශ්නවලදී ඔහු මූණ දීපු තත්වයන්. නමුත් ඍජුව ඔහු ඒ කාරණාවේදී ඔහුගේ දේශපාලන මතවාදයත් එක්ක ඔහුට මේ වංචාවට අනුබල දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඔහු ඍජුව ඒ කටයුත්තේ ඔහුගේ වගකීම ඔහු ඉෂ්ට කෙරුවා. ඒ නිසා තමයි මෙවරත් ඔහුගේ සභාපතිවරයා හැටියට ඔහුගේ නම මම යෝජනා කරේ. ඒ වගේම මම විශේෂයෙන්ම දිව් ගුණසේකර මැතිතුමාටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ. එතුමාගෙන් අපි උගක් දෙගෙන ගත්තා. කොහොමද ඍජුව වැඩ කරන්නේ? කොහොමද මොන තරාතිරමක මොන බලවතෙක් වුණත් ඒවට යට නොවී අපි කොහොමද රටේ අනාගතය වෙනුවෙන් අපේ ජාතික වගකීම ඉටු කරන්නේ කියන එක එතුමා ඒ කෝප් කමිටුවේ සභාපතිවරයා හැටියට ආදර්ශමත් විදියට කටයුතු කරුවා. මම ඒ නිසා අපි කියන්න ඕන මේ එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ ආදර්ශයකින් සමාජයක් ඉස්සරහට යන්නේ නැහැ. මුළු සමස්ත පාර්ලිමේන්තුවටම මූල්‍ය වගකීමක් තිබෙනවා. ඒ මූල්‍ය වගකීමේදී මූල්‍ය පාලනය වගකීම අපට තියෙනවා. ඒ මූල්‍ය පාලනය හරි හැටි ඉදිරියට ගෙන යන්න ආදර්ශමත් වන විදියට මේ පාර්ලිමේන්තුව විධායකය හා ව්‍යවස්ථාදායකය හරි විදියට ක්‍රියා කරනවා නම් තරාතිරන් නොබලා අවංක ලෙස තීරණ අරගෙන කටයුතු කරනවා නම් මම හිතනවා අපිට මේ රටට යම්කිසි පණිවිඩයක් දෙන්න පුළුවන්. ඔය තියෙන දූෂණ වංචා මේව අවම කරමින් ඒව එවැනි නිලධාරීන්ටත් එවැනි ආයතනවලටත් මේ සමාජ ගැළවීමක් නැහැ කියන එක අපිට සමාජ හැමේ තහවුරු කරන්න පුළුවන්. ඒ නිසා මම අඳුන්නෙත්තේ මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු කාරණයක් අතවශයෙන්ම මේවා මේ කොහොමද මේ කෝප් කමිටුවේ වාර්තා අපි මේ ගෙනල්ල මෙහෙම කතා කරත් කෝප් කමිටුවේ යන සමහර පරීක්ෂණ රටට යන්නේ නැහැ. එතුමා කිව්වා මේකට මාධ්‍යයට විවර කරන්න ඕනේ කියලා. පෞගේ කාලේ විවිධ උත්සාහයන් ගත්තා. සමහර ආයතන වලට කඩාගෙන ගියා. නොඑක් පැමිණිලි මත කියලා ඒවයි තියෙන සමහර කාරණා පිළිබඳ ඒව නිවැරදි කරන්න උපදෙස් දුන්නා. ඒ දැන් කෝප් කමිටුව මේ වැටලීමේ හමුදාවක් බවට පත් වෙනවා. දැන් මෙහෙම ගියොත්. එනිසා වෙන වැඩක් නැහැ. මොකද ඒක වෙනත් තවත් වැඩක් අපට. අපි දැන් අර ලංගමේට කඩාපනිනවා වගේ ටිකට් හොරාට දෙනවද නැද්ද කියලා වහින වගේ කෝප් කමිටුව ෆ්ලයින් ස්කෝඩ් එකක්.
කඩාපනින
හමුදාවක්.
හැබැයි
සභාපතිතුමිය අවසාන වශයෙන් මම කියන්න කැමති අපිට තියෙන්නේ අපි නිවැරදි මඟ පෙන්වීමක් කරමින් මූල්‍ය විනය ආරක්ෂා කරන් රටේ ජාතික සම්පත් ආරක්ෂා කිරීම සඳහා වූ ඍජුව අපේ අභිගණකාදී දෙපාර්තමේන්තුවේ වාර්තා විශ්ලේෂණය කරමින් යම් මඟ පෙන්වීමක් කරමින් මේ ව්‍යවස්ථාදායක සභාවට ඒ අපේ කරුණු ඉදිරිපත් කරන්න. ඒ නිසා ඒව හරියට ක්‍රියාත්මක වෙනවා නම් අපට පැන පැනල්ලන්න ඕන නැහැ. ඒ නිසා එවැනි තත්ත්වයක් ඇති නොවෙන්න මේ පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන්නේ කියලා සිටමින් ඔබතුමීට ස්තුතිවන්ත වෙමින් මම නිහිර වෙනවා.
බොහොම ස්තුති නර්මන්තිතුමා. ඊළඟට මහාචාර්ය අශ්වමාසිංහ මන්තිතුමා මේ අවස්ථාවේදී මූලාසනය සඳහා කරු විජේපාල හිටියාරච්චි මන්ත්‍රීතුමා පැමිණවා ඇති.
ගරු මහාචාර්ය ආසුමාර් සිංහ මැතිතුමා ඔබතුමාට කතාව කරගෙන යන්න.
ස්තුතියි මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඔබතුමාට අපි ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා. සභාව අවසාන වෙනකන් සභාවේ රැඳී සිටින පාර්ලිමේන්තුවේ නිතර රැඳී සිටින මන්ත්‍රීවරයෙක් විදිහට ඔබතුමා මූලාසනයේ රැඳී සිටින වෙලාවේ කතා කරන්න ලැබීම ගැන. අද සාකච්ඡාවට භාජනය වන පොදු ව්‍යාපාර පිළිබඳ කාර්යක සභාවේ වාර්තාව සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම ලැබීම ඉතාමත් සතුටටපත් වෙනවා. විශේෂයෙන් මාගේ විශ්වවිද්‍යාල කාලයේ මිත්‍රයෙක් වූ අපේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා මේ කාර්යක සභාවේ සභාපතිවරයා හැටියට එතුමාගේ ක්‍රියාකලාපයේ සම්බන්ධයෙන් අපි ඉතාමත් ගෞරවයෙන් මතක් කරනවා. එතුමා ඉතාමත් අවංකව මේ කාර්යයේ නියැලී සිටින අපි එතුමාට ප්‍රශංසා කරනවා මුළු පාර්ලිමේන්තු වෙනුවෙන්ම. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට, කමිටු සභාපතිවරයෙක් විදිහට කටයුතු කළ යුතු ආකාරය තාමත් හොඳින් පෙන්눔 කරමින් එතුමා කටයුතු කරනවා. ඒ වගේම තමයි අපේ මන්ත්‍රීවරු කතා කරා පොදු ව්‍යාපාර පිළිබඳ කාර්යක සභාව වගේම රාජ්‍ය ගිණුම් කාර්යක සභාව කියන දෙකම විපක්ෂයේ මන්ත්‍රීවරු මේ මොහොත වන විට සභාපති ධුර දරනවා. මේ කාර්යක සභා දෙකම අර සිදුවන පොදු ව්‍යාපාරවල තියෙන සිදුවන සිදුවීම් වගේම රාජ්‍ය ගිණුම් සම්බන්ධයෙන් සිදු සිදුවීම්, අතීතයේ සිදුවීම් සම්පූර්ණයෙන් විශ්ලේෂණය කරන කාර්යක සභා දෙක. ඒ වගේම තමයි මේ 8 වෙනි පාර්ලිමේන්තුවේ සුවිශේෂී මහජන මුදල් කාර්යක සභාව, Public Finance Committee. එතකොට මේ මහජන මුදල් කාර්යක සභාවේ වත්මන් සභාපතිවරයාත් විපක්ෂයේ. දැන් සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා පොදු ව්‍යාපාර පිළිබඳ කාර්යක සභාවේ, ලසන්තල ගියන්න මන්ත්‍රීතුමා රාජ්‍ය ගිණුම් කාර්යක සභාවේ, සුමන්තිරන් මන්ත්‍රීතුමා මහජන මුදල් කාර්යක සභාවේ. පොදු ව්‍යාපාර පිළිබඳ කාර්යක සභාවේ සහ රාජ්‍ය ගිණුම් කාර්යක සභාවෙන් සිදු සිද්ධි සම්බන්ධයෙන් විශ්ලේෂණය කරලා වාර්තා ඉදිරිපත් කරනවා. අපි කියන එක පෝස්ට් මෝටම්. එතකොට ongoing process එක. එහෙම නැත්නම් මේ වර්තමානයේ සිද්ධ වෙන මුදල් පරිහරණය පිළිබඳ කටයුතු කිරීමේ වගකීම තියෙන්නේ මහජන මුදල් කාර්යක සභාවට. දැන් කලින් කතා කරපු ඉන්දිකන් රොද්ද මන්ත්‍රීතුමා කිව්වා මේ පාර්ලිමේන්තුවේ වුණාට පස්සේ ස්ථාලය වහනවා විතරයි අර අස්සය පැනලා යන්න කලින් විසඳුන්නේ නැහැ කියලා. අපි ඒක දැන් පිළිගන්නේ මේ පාර්ලිමේන්තුව දැන් වෙනදාට වඩා සුවිශේෂී. ඒ කාර්යක සභාවට යන මන්ත්‍රීවරු දකිනවා. ඇත්තට මේ කාර්යක සභාවට යන මන්ත්‍රීවරු තමයි අද වගේ මේ පාර්ලිමේන්තුවේ රැඳී සිටින අවසන් කීප දෙනා. මේගොල්ලෝ තමයි හැමදාම කාර්යක සභාවලටත් එන්නේ. දැන් මහජන මුදල් කාර්යක සභාවේ අපිට හැකියාවක් ලැබෙනවා වර්තමානයේ සිදුවෙන සිද්ධීන් සම්බන්ධයෙන් සම්පූර්ණ අධීක්ෂණය කරලා ඒ සම්බන්ධයෙන් වන ප්‍රශ්න निराකරණය කරන්නත්, ඒ සම්බන්ධයෙන් ක්‍රියාදාමයට යන්නත්. ඒ වගේම තමයි ආංශික අධීක්ෂණ කාර්යක සභා 16ක් තියෙනවා. ඒ 16ත් ongoing දේවල්, එහෙම නැත්නම් වර්තමානයේ සිදුවන දේවල්. ඒ 16 හරහා අපිට පුළුවන් ඒ සම්පූර්ණ අධීක්ෂණය කරන්න. උදාහරණයකට මමත් අපේ මූලාසනාරූඪ මන්ත්‍රීතුමත් ඉන්න අධ්‍යාපන කාර්යක සභාවේ අපි අද සාකච්ඡාවට භාජනය කරා එක වසරට ළමුන් නැතුලත් කිරීමේ තියෙන අඩුපාඩු ටික. ඒතර මේ අඩුපාඩු ටික හදලා ඒ නිසි පිළියම් වල අපිට ඒක කරන්න පුළුවන්. ඒ නිසා 8 වෙනි පාර්ලිමේන්තුව මම දකිනවා වෙනදාට වඩා සුවිශේෂී පාර්ලිමේන්තුවක්. සියලුම මුදල් අංශයේ වගකීම් තියෙන කාර්යක සභා තුනම විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාපතිවරු හැටියට ඉන්නවා. මේ ට්‍රාන්ස්පරන්සි එක නැත්තම් විනිවිදභාවය සම්බන්ධයෙන් ඉතාමත් පැහැදිලි දර්ශනයකින් යුතුව මේ පාර්ලිමේන්තුව කටයුතු කරන ලක්ෂණයක් ඒක. ඒ වගේම තමයි ආංශික අධීක්ෂණ කාර්යක සභා වලින් භාගයක් විපක්ෂයට භාගයක් ආණ්ඩු පක්ෂයට හැටියට අපිට අධීක්ෂණය කළ හැකි වෙනවා. ඒ නිසා අපි කළ යුත්තේ අද අපි ස්තුතිවන්ත වෙනවා ඉන්දිකන් රොද්ද මන්ත්‍රීතුමාට පොඩ්ඩක් හිතන විදිහ වෙනස් කරලා අලුත් විදිහට හිතන්න සැරසුණෙක් ගැන. මෙහෙම මන්ත්‍රීවරු වෙනස් වෙනවා නම් මේ රට හදන්න පුළුවන්. අපි හරි දෙයට හරි කියනවා, වැරදි දෙයට වැරදි කියන ක්‍රමවේදයක් සෑදිය යුතු වෙනවා. ඒ නිසා නැවතත් අපි ස්තුතිවන්ත වෙනවා හඳුන්නේති මන්ත්‍රීතුමාට. අපි දන්නවා ඔබතුමාට විවිධ තාඩන පීඩන තිබුණත් ඔබතුමා නොසැලී මේ කාර්යය කරා. දැන් ශ්‍රී ලංකන් එයාලයින් නැත්නම් ශ්‍රී ලංකන් ගුවන් සේවය සම්බන්ධයෙන් යම් කාරණා කීපයක් කතා කරන්න කැමැති. මේ කාරක සභා වාර්තාව ඉදිරිපත් කරනවා වගේම එතුමා කතා කරා අඳුනේති මන්ත්‍රීතුමාගේ කතාවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරලද මේ වාර්තාව සම්බන්ධයෙන් තියෙන කාරණා ගැන. දැන් මේ කාරණාව සම්බන්ධයෙන් අපි සියලු දේවල් පරිශීලනය කරාම මේ වාර්තාවෙත් පැහැදිලිව තියෙන්නේ මේ එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් වූ දූෂණ වංචා රාශියක් ගැන. මම හිතන්නේ මේක වෙනම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් නම් මේක ආචාර්ය උපාධියක් කරන තරම නිබන්ධනයක්. ඒ නිසා ඒ වගේම තමයි මේ කෝප්කාරක සභාවත් ආචාර්ය උපාධියක් කරනවා වගේ නිබන්ධන. ඉතින් මේ ඉතාමත් මහන්සි වෙලා ඉදිරිපත් කරන ලද මේ වාර්තා සම්බන්ධයෙන් අපි සියලු දෙනාම එකතු වෙලා මෙවැනි දේවල් අනාගතයේ සිදු නොවෙන්න ස්ථාල හරියට වහලා දාන්න ඕන, අස්සියෝ පැනලා දුවන්න කලින්. ඒක තමයි විය යුත්තේ. දැන් එයාලංකා ආයතනය සම්බන්ධයෙන් කතා කරාම ප්‍රශ්න කරා මේ සම්බන්ධයෙන් කවුද ඇමතිවරයා කියන එක කතා කරලා නැහැ කියලා නෑ, පැහැදිලිවම තියෙනවා මේකේ. දැන් හඳුනෙති මන්ත්‍රීතුමාත් කිව්වා, අනිත් මන්ත්‍රීවරුත් කිව්වා මේ එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් වන පළවෙනි ඒ සාකච්ඡාව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඒ සාකච්ඡාව සිද්ධ වෙන්නේ කතානායකවරයාගේ නිල නිවසේ 2013 චමල් රාජපක්ෂ කතානායකතුමාගේ නිල නිවසේ වෙන්නේ. එතකොට එතෙන්ට ගිහිලා කියලා තියෙනවා කියලා ආරංචි, ඒවකට ජනාධිපති මුදල් ඇමතිවරයාත් එතන ඉඳලා තියෙනවා. දැන් මේ පරීක්ෂණ අපි සිදු කළ යුතුයි. මම යෝජනා කරන සභාවට CCTV කැමරා පද්ධතිය අපි බැලිය යුතුයි. ඒව තමයි ආණ්ඩුවක් හැටියට අපේ වගකීම. CCTV කැමරා පද්ධතිය හරි බලලා 2013 කාල සීමාවේදී ඒ සුන සාකච්ඡා වුණ ආකාරයේ කවුද සහභාගී වෙච්ච ආකාරයේ දේ සියලු දේවල් නිරීක්ෂණයට ලක් කළ යුතුයි. ඒ අනුව අපිට දැනගන්න පුළුවන් කවුද මේ සම්බන්ධයෙන් වගකීම් කියන එක. මේක පැහැදිලි. එවකට මේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහත්මයා, මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මස්සිනා, ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්මයා, මේ සියලු දෙනා මේ වගකීතු වෙනවා මේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මේ ලැවැල්ල දෙන ප්‍රධාන පාඩුවට. ඒ වගේම තමයි මේ අවුරුදු 70 කාලය තුළ මේ ගුවන් සේවා ඉතිහාසයේ එයා සිලෝන් කාලේ ඉඳන් අද දක්වා වුණු සියලුම පාඩුවලට මේ ගුවන් සේවයේ සේවය කරන මේ ගුවන් සේවයේ කාබාෂිනියා කරන කළමනාකාරීත්වයක් වාක්‍ය යුතු වෙනවා. දැන් මේ කෝප් කමිටු වාර්තාවත් එක්ක ඒ අනු කමිටු වාර්තාවල සඳහන් වන මේ පඩිලැස්සු ගත්තහම 120ට වැඩි 30ට දිලයි 110ට වැඩි 209 දෙනෙක්. එතකොට මේ 110ට වැඩි අපි තුමු 120ට වැඩි මේ කැප්ටන්ලා එහෙම නැත්නම් ගුවන් නියමුවන් ඒ අදාළ නියමිත පඩියේ නම් ලැබෙන්නේ ඒක අයින් කරලා කතා කරොත් මේ ගුවන් සේවයේ ඉන්නවා. මොකද අපි මහජන මුදල් කාරක සභාවේ පබ්ලික් ෆයිනෑන්ස් කමිටි එකෙන් ඔන්ගෝයින් ප්‍රොසස් එක ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වර්තමානයේ සිදුවන දේවල් සම්බන්ධයෙන් අපි වාර්තාවක් පිළියෙල කරමින් ඉන්නේ දැන්. ඒ වාර්තාව අපි බලාපොරොත්තු වෙනා ඉදිරියේදී එළි දක්වන්න පාර්ලිමේන්තුවට දෙන්න. ඒතර අපි ඒ වෙලාවේ අපි සියලුම කළමනාකාරීත්වයේ ගෙන්නලා බැලුවා. අපි දැක්කේ මේ කළමනාකාරීත්වයේ තුල සමස්තයක් හැටියට මේ සම්පූර්ණ ශ්‍රී ලංකන් ගුවන් සේවා කාර්ය මණ්ඩලයෙන් 10%, 700 ගණනකට වැඩි පිරිසක් ඉන්නේ කළමනාකාරවරු හැටියට. සාමාන්‍යයෙන් බැලුවහම මේ ගුවන් සේවයේ එක කළමනාකාරවරයෙකුට අර එයාට බලා ගන්න තියෙන්නේ 7 දෙනෙක් විතර. මේක තමයි தත්ත්වය. මේ වගකිය යුතු ඇමතිවරු වගේම මේ ගුවන් සේවයේ කළමනාකාරීත්වයේ ඉන්න මේ තමන් අඳුරන සභාපතිල ගාවට ගිහිල්ලා අපි දැක්කා නිශාන්ත වික්‍රමසිංහ මහත්මයා ගුවන් සේවිකාවන්ගේ සංගමයත් එක්ක අත්සන් කරලා තියෙන ඇග්‍රිමන්ට් එක. ඒ ඇග්‍රිමන්ට් එකේ තියෙනවා එක පැයක් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් සහ සේවකයෙක් විදිහට ඒ ගුවන් යානයක ඒ සේවාව කරාම ගෙවන අතිරේක මුදල් ප්‍රමාණය සාමාන්‍ය පයිලට් කෙනෙකුට ගෙවන ප්‍රමාණයට වඩා පැයකට ගෙවන ප්‍රමාණය බ්ලොක් අවහයකට වැඩි. අපි දැක්කා නිශාන්ත වික්‍රමසිංහ මහත්මයා ඒ ගුවන් සේවක සේවිකාගේ සංගමයත් එක්ක කතා කරලා අර පයිලට්ලට ගෙවන පැයකට ගෙවන ප්‍රමාණයට වඩා ප්‍රථම පැයට ගෙවනට වඩා වැඩි ප්‍රමාණයක් ගෙවනවා ගුවන් සේවයේ ගුවන් සේවික සේවකයන්ගේ ප්‍රධානීෙක් නැත්නම් අර අපි පර්සා කියලා හඳුන්වන සේවකයාට. එතකොට කොහොමද ඒක කරගත්තේ? නිශාන්ත වික්‍රමසිංහ මහත්මයා තමන්ගේ හිතවතිය සනසන්න එයා ඇග්‍රීමෙන්ට් සයින් කරා. එහෙම තමයි මේ වුනේ. මේ ගුවන් සේවය තුළ සිදු වෙච්ච සිද්ධාදාමි අපි ගත්තාම අපි දැක්කා කළමනාකාරීත්වය විසින් ඉහළ කළමනාකාරීත්වය විසින් තමන්ට හයි කියන තමන්ට හරි සර් කියන යස් සර් කියන කණ්ඩායමක් හදාගත්තා. ඒ කණ්ඩායමේ පඩි වැඩි කරා හැම මැනේජර් කෙනෙක්ම මේ අපි ගන්න මේ 200 ගානකට වැඩියෙන් ඉන්න මැනේජර්ස්ලා ඔක්කොම කළමනාකාරීත්වයේ නිදන කළමනාකරුවන්ගේ පඩිය 10,000කට වඩා වැඩි කරගත්තා. එතන මේ සියලු දෙනාම එකතු වෙලා මේ ශ්‍රී ලංකන් ගුවන් සේවය විනාශ කරලා තියන්නේ අද. ඒ නිසා හිටපු කතානායක චමල් රාජපක්ෂ මහත්මයා අපි හිතන් හිටියේ බොහොම හොඳ විනයානුකූල අර කිසිම හොර වංචාවකට සම්බන්ධ නැති හොඳ මහත්මයෙක් හැටියට. නමුත් බැලුවාම ඒ මහත්මයා තමයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සම්පූර්ණ මේ වැරදි කටයුතු සාකච්ඡාවට උපදෙස් දීලා තමන්ගේ ගෙදරදී ඉඩ දීලා තියෙන්නේ. ඉතින් තමන් මේකට සම්බන්ධ නැත්නම් අපේ ගෙදර මං ඕකේක දෙන්නේ නැත්නම් කිසිම කමිටුවකට ඇවිල්ලා සාකච්ඡා කරන්න බෑ. ඩිරෙක්ටර් බෝඩ් එකට ඇවිල්ලා සාකච්ඡාවක් කරන්න බෑ. එහෙමනම් වහාම චමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා මේකට උත්තර දෙන්න ඕන. කතානායකවරයා හැටියට ඉඳගෙන තමන් කොහොමද මේ යාබස් ගනුදෙනුවේ සම්පූර්ණේ සාකච්ඡාවට ඉඩ දුන්නේ, සාකච්ඡාව නිර්මාණය කළේ යාබස් ගනුදෙනුව සිද්ධ කරේ කියන එක. ඉතින් මේ පැහැදිලිව තියෙනවා මේ වාර්තා දෙකේම කෝප් කාරක සභා වාර්තාවෙත් ඒ වගේම විගණකාධිපති වාර්තාවෙත් මේ වාර්තා දෙකේම තියෙනවා කවුද මේවට වැරදි කරලා තියෙන්නේ කියලා. එමන අපි සිදු කළ යුත්තේ මේ වැරදි කරපු අයට පැහැදිලිව දඬුවම් ලබා දිය යුතුයි ඕනෑම ආණ්ඩුවක් යටතේ. ඒක අපේ ආණ්ඩුවද, පසුගිය ආණ්ඩුවද, ඊළඟට පත්වෙන ආණ්ඩුවද කියන ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. රටේ ජනතාවගේ මුදල් මේ. දැන් මේ රටේ මුදල් ප්‍රධාන වශයෙන් අපි සමස්ත ණය ප්‍රමාණය ගත්තාම මූලික වශයෙන්ම අපේ රාජ්‍ය ව්‍යාපාරවල කඩාවැටිච්ච ආයතන හැටියට නැත්නම් ඉතාමත් ණය ප්‍රමාණය ඉහළ ගියක් ගන්න ආයතන හැටියට තියෙන කණිත තෙල් ලීතිගත් සංස්ථා ගුවන් ඊළඟට විදුලි බල මණ්ඩලය ශ්‍රී ලංකන් ගුවන් සමාගම යන ආයතන. එතකොට කණිත තෙල් නීතිගත සංස්ථාව හරි නැත්නම් විදුලි බල මණ්ඩලය හරි කෙලින්ම ජනතාවට සේවය ලබා දෙන ආයතන, ජනතාවට යම් යම් පහසුකම් සපයන ආයතන. නමුත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කඩාවැටීම පරිශීලනය කරොත් මේ පොත්පත්වල තියෙන දේවල් සියල්ල බැලුවොත් අපිට දකින්න පුළුවන් මේ මැනේජ්මන්ට් එක, මම කියන්නේ මැනේජ්මන්ට් එක බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස් විතරක් නෙමෙයි, චෙයාර්මන් විතරක් නෙමෙයි, මේ කළමනාකාරීත්වයේ යෙදিলা තියෙන මේ 700 ගානක සම්පූර්ණ පිරිසම වාක්‍යයතු වෙනවා. මේ සියලු දෙනා මේකට වගේ කියලා මේ විනාශයේ වළක්වා ගත යුතු වෙනවා. අපි දැක්කා ඉතිහාසයේ ලෝකයේ අනිත් රටවල් වල දිහා හැරිලා බැලුවොත් ජපානයේ ජල් ආයතනයේ කඩාවැටුණා 2010. මේ 2010 කඩාවැටෙනකොට මේක දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ ජපානයේ ආයතනයක් වැඩිම කඩාවැටීම ට්‍රිලියන 2.3ක් ජපනීස් යෙන්, ඒ කියන්නේ බිලියන 25ක් ඇමරිකාන් ඩොලර් පාඩුවක් සිද්ධ වුණා. ඒ පාඩුවක් සිද්ධ වුණාම මේ ජල් ආයතනය ගොඩගත්තා. ඒ ගොඩ ගන්නාවේ සභාපතිවරයා තමයි කියෝසේරා කියන සමාගමේ හිටපු සභාපති කසුඕ ඉනමෝරි කියන අවුරුදු 80ක් වයස ඇති ඒ ඉතාමත් නිර්මාණශීලී සභාපතිවරයා. එතුමා කිව්වා මේ සමාගම ලාභ ලබන්නම් මේ සමාගමේ ඉන්න සියලුම සේවකයෝ තමන්ගේ සමාගමක් විදිහට කල්පනා කරලා මේක වෙනස් විය යුතුයි කියලා. එතුමා ඉදිරිපත් කරා ඇමීබා මැනේජ්මන්ට් කියන කන්සෙප්ට් එක. ඒ කියන්නේ කොහොමද ඇමීබා කෙනෙක් තමන්ගේ ප්‍රදේශය බලාගෙන මැනේජ් කරලා ඒක කොහොමද ලාභ ලබන තත්ත්වයකට පත් කරන්න කියලා. ඉතින් එවැනි ලෝකේ කන්සෙප්ට්ස් තියන කොහොමද මේ සමාගම් ලාභ ලබන තත්ත්වයට පවරපත් කරේ රාජ්‍ය සමාගම්? එවැනි දේවල් අපි දිහා බලලා මේ ශ්‍රී ලංකන් ගුවන් සේවය කිසිසේත් වසා දැමිය නොහැකි. මොකද ඒක තමයි ලංකාවේ ප්‍රයිඩ් එක. ඒක තමයි ලංකාවේ සංචාර කර්මාන්තයේ සඳහා තියෙන දොරටුව. ඒක අපි ආරක්ෂා කරගත යුතු වෙනවා. ඒක කිසිසේත් වහලා පැත්තකින් තියෙන එක නෙමෙයි කළ යුත්තේ. අපි දැක්කා ඉරාන් වික්‍රමරත්න ඇමතිතුමා වාර්තාවක් ලබා දුන්න ජනාධිපතිවරයාට, එතුමාගේ වාර්තාවේ තියෙන විදිහට මේක කොහොමද රීස්ට්‍රක්චර් කරන්න කියන වාර්තාව ඒකේ තියෙනවා. අපි මහජන මුදල් කාරක සභාවේ සාකච්ඡා කරමින් ඉන්න අවස්ථාවේ තමයි ජනාධිපතිවරයාගේ වාර්තාව ඉරාන් වික්‍රමරත්න ඇමතිතුමාව ලබා දුන්නේ. ඒ වාර්තාව දිහා බැලලා අපි ලෑස්ති මහජන මුදල් කාරක සභාව ලෙස වර්තමානයේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිද්ධ වෙන කාර්යයන් දිහා බැලලා කොහොමද විමර්ශනය කරලා හරියට දෙන්න ගෙනියන්නේ කියන ඒ වගකීම අපි බාරගන්න. ඒ වගේම තමයි මේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආයතන කීපයක් තියෙනවා. මම දැක්කේ නැහැ ශ්‍රී ලංකන් ඒවියේෂන් කොලෙජ් එක ගැන වැඩිපුර සඳහන් වෙනවා. ශ්‍රී ලංකන් ඒවියේෂන් කොලෙජ් එක ගැන නැත්තම් ඒ ගුවන් සේවා සමාගමට ඒ අවශ්‍ය දැනුම ලබා දෙන්න, ඉංජිනේරු තාක්ෂණයේ දැනුම আদি ලබා දෙන්න තියෙන ඒ ගුවන් පාසල, අපි ඒ ගුවන් පාසල පසුගිය දිනක ආංශික අධීක්ෂණ කාරක සභාවට උසස් අධ්‍යාපනය සඳහා වූ අනුකාරක සභාවට ගෙනලා අපි හොයලා බැලුවා. අපි ඒ අවස්ථාවේ දැක්කා නිර්මාණශීලී විදියට මේ ආයතනයේ රාජ්‍යයට අනුබද්ධ උපාධි ප්‍රදානය කරන ආයතනයක් විදියට වැඩි දියුණු කරොත් මේ ශේෂ්ත්‍රයේ තියෙන ඉඩකඩ 2025 වෙන විට ලක්ෂ 3ක රැකියා අපේක්ෂාවක් තියෙනවා මේ ආසියානු කලාපයේ ගුවන් යාන ශේෂ්ත්‍රයේ. අපිට ඒකට ආකර්ෂණය කරන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. එහෙම වුණොත් අපිට ලැබෙනවා විදේශ විනිමය ලබාගෙන ඒ විනිමය ලබා ගන්න විනිමය හරහා මේ ගුවන් සේවයේ නඩත්තු කරන ඒ ණයබරට යම් සහයෝගයක් ලබා දෙන්න. ඒ වගේම තමයි ශ්‍රී ලංකන් කේටරින් ආයතනය
විනාඩි 2ක කාලයක් අවසන් කරන්න
ලබයි. ඒ වගේම ශ්‍රී ලංකන් කේටරින් සහ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් කරන මේ සියලුම ආයතන හරි විදිහට ප්‍රතිව්‍යුහගත කරන, මේ ප්‍රතිව්‍යුහගත වැඩියට ගන්න එපා විකුණනවා කියන එක නෙමෙයි. මේක නිර්මාණශීලී කළමනාකාරීත්වයක් අතරපත් කරලා සමහර විට පෞද්ගලික අංශයේ දක්ෂ නියමුව දාලා, හැබැයි අර මිලියන 3ක් දෙන අය නෙමෙයි, ස්වේච්ඡාවෙන් වැඩ කරන්න කැමති අයත් ඉන්නවා මේ ආයතන වලට ඇවිල්ලා. අපේ දක්ෂ නිලධාරීන් විදේශගත වෙලා ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන් කැමැත්තෙන් ඉන්නවා මේ වගේ අවස්ථාවක. මිලියන 3ක් දෙන්න ඕනේ නැහැ ඒගොල්ලන්ට. ලංකාවේ ජීවත් වෙන්න අවශ්‍ය මුදල් ප්‍රමාණයක් දෙනවා නම්, ඒ වාහන පහසුකම් දෙනවා නම්, එහෙම ඉන්න කැමති ශ්‍රී ලාංකිකයෝ ඉන්නවා. අන්න එවැනි ශ්‍රී ලාංකිකයන් එකතු කරගෙන මේ ශ්‍රී ලංකන් ගුවන් සේවය අනිවාර්යයෙන්ම රටේ අභිමානය ආරක්ෂා වන ගුවන් සේවයක් බවට පරිවර්තනය කළ යුතුමයි. ඒ සඳහා මේ කෝප්පු වාර්තාවේ තියෙන කාරණා, ඒ වගේම විගණකාධිපති වාර්තාවේ තියෙන කාරණා, ඒ වගේම ඉරාන් වික්‍රමරත්න ඇමතිතුමා විසින් ඉදිරිපත් කළ දෙන වාර්තා, ඒ වගේම නුදුරු අනාගතයේ අපි මහජන මුදල් කාරක සභාව විසින් ඉදිරිපත් කරන වාර්තා, මේ සියල්ල බැලේ. උදාහරණයකට අර ජපාන් එයාලයින් සමාගම ප්‍රතිව්‍යුහගත කරන වෙලාවේ සියලු මංශකන විශ්ලේෂණයක් කරා. උදාහරණයකට ගුවන් යානාවේ අර මගින් සඳහා ඉදිරිපත් කරන නිවේදනයේ පාව වෙනස් කරා. ඒකත් ඉතාමත් අලංකාර විදිහට මගින්ගේ සිත් ඇද ගන්නා සුළු විදිහට වෙනස් කරා. මගින් වැඩි වැඩියෙන් එන විදිහට. මේ ආදී කාර් හැම අංශයක්ම නිර්මාණශීලී විදිහට බැලුවොත් මේ ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ මේකට දැක්මක් තියෙන, ඇල්මක් තියෙන සියලුම ශ්‍රී ලාංකිකයන් එකතු වෙලා, විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම මහජන මන්ත්‍රීතුමාන්ලා එකතු වෙලා මේ ශ්‍රී ලංකන් ගුවන් සේවය නැවත යථා තත්ත්වයට පත් කරන තැනට අපි වැඩකට එතු කළ යුතු වෙනවා. ඒ නිසා අවසාන වශයෙන් නැවතත් ස්තුතිවන්ත වෙනවා සුනිල් හඳුනැති මහතා ඇතුළු අපේ මන්ත්‍රීතුමා ඇතුළු පොදු ව්‍යාපාර කාරක පිළිබඳ කාරක සභාවේ සියලුම සමාජික මන්ත්‍රීතුමන්ලාට මේ කාර්යයන් වෙනුවෙන් ගැන කැපකිරීම ගැන, ඒ වගේම මේ විගණකාධිපති වාර්තාව මටත් ලැබුණා පොඩ්ඩක් කියවල බලන්න, ඒකත් ඉදිරියේදී මන්ත්‍රීවරුන්ටත් ලබා දෙනවා නම් හොඳයි කියන ඉල්ලීමක් ඉල්ලමින් මම නිහඬ වෙනවා.
ස්තුතියි මහාචාර්ය ආසු මාරසිංහ මැතිතුමනි. ඊළඟට පොදු විහාර කාරක සභාවේ සභාපති සුනිල් හඳුන්නැති මන්ත්‍රීතුමා.
ගරු මූලාසනාවට මන්ත්‍රීතුමනි, මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මේ අවසාන අවස්ථාව ලබා දීම ගැන මොහොතකට. විශේෂයෙන්ම අද දිනේදී අපි විවාදයට ලක් කරපු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ මේ 3 සැසිවාරයේ 8 පාර්ලිමේන්තුවේ වාර්තාව, පළවෙනි වාර්තාව ගැන පක්ෂ විපක්ෂ වශයෙන් බොහෝ දෙනා අදහස් පළ කළා. හැම දෙනාගෙන් මම හිතන්නේ මේ වාර්තාවේ තියෙන ගුණාත්මක පැත්ත දිනු කරන්න, මේ වාර්තාවේ ක්‍රියාකාරීත්වය දිනු කරන්න හොඳ අදහස් යෝජනා ඉදිරිපත් කරේ. ඒ හැම දෙනාටම ස්තුතිවන්ත වෙන අතරේ පොඩි එක කාරණාවක් ගැන පමණක් පැහැදිලි කිරීමක් තියෙනවා. විශේෂයෙන් හිටපු කථානායක චමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා මතු කරපු ප්‍රශ්නේ, එතුමා මතු කරා මේ එතුමාගේ නිල නිවසේ බත්තරමුල්ල කථානායක නිල නිවසේ ගුවන් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමක් පැවැත්වුවා නම් ඒකේ මිනිට්ස් වාර්තා ඉදිරිපත් කරන්න කියලා. ඒ වාර්තාව මගේ ළඟ තියෙනවා ගරු මුලාසනාධි මන්ත්‍රීතුමනි. මේ විගණක අධිපතිතුමාගේ වාර්තාවේ 655 වෙනි පිටුවේ තියෙනවා Minutes of the special meeting on the board of the directors of Sri Lankan Airlines Limited held on 1st March 2013 at 12 noon in the conference room at the Honorable Speaker's President Residence Pattaramulla. මේකට ප්‍රසන්ට් සහභාගී වෙලා තියෙනවා නිශාන්ත වික්‍රමසිංහ චයර්මන්, කපිල චන්දසේන CEO, නිහාල් ජයමාන්න ඩිරෙක්ටර්, ශාමින්ද්‍ර රාජපක්ෂ ඩිරෙක්ටර්, ලක්ෂ්මී සංගක්කාර ඩිරෙක්ටර් and company secretary Mildred Pieris. ඊට අමතරව ඉන්විටේෂන් බයි ඉන්විටේෂන් ආරාධනා ලැබල සහභාගී වෙලා තියෙනවා යසන්ත දිසානායක හෙඩ් ඔෆ් ෆිනෑන්ස්, ඒ වගේම අවසර ලැබල සහභාගී වෙලා තියෙනවා මනිලාල් ෆර්නෑන්ඩෝ අධ්‍යක්ෂක, සනත් උක්වත් අධ්‍යක්ෂක, සුසන්ත රත්නායක අධ්‍යක්ෂක. මම මේ වාර්තාව හැන්සාඩ් වාර්තාවට ඇතුල් කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා හිටනවා. මම ඇත්තටම චමල් රාජපක්ෂ ගරු මන්ත්‍රීතුමා ඉල්ලාස් වෙන කතාවක් වුණා. එතුමා ඉල්ලාස් වෙන අවශ්‍ය නැහැ, මේ පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්. හැබැයි එතුමාගෙනුත් මම අවධාරණය කරනවා කථානායක නිල නිවස වගේ එකක් මෙවැනි අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමකට භාවිතා කිරීම පූර්වාදර්ශයක් හැටියට හොඳ නැහැ. විශේෂයෙන්ම මේ වගේ විශේෂ ගනුදෙනුවක්, සුවිශේෂ ගන්දනුවක්, අද විවාදාත්මක ගන්දනුවකට යොදා ගැනීමේදී බරපතල ප්‍රශ්නයක් ඇති වෙන ඉඩ තියෙන නිසා මම ඒ කාරණාව අවධාරණය කරමින් විශේෂයෙන්ම මේ අදහස් යෝජනාවල හොඳ අදහස් යෝජනා ඉදිරිපත් කරපු, විවේචන ඉදිරිපත් කරපු පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීතුමාලට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ වාර්තාව සකස් කිරීමේදී ඉතාම අඩු පහසුකම් මැද්දෙත් අපේ පොදු ව්‍යාපාර කාර්ක සභාවේ කාර්ය මණ්ඩලය, ලේකම් මණ්ඩලය, අපේ ලේකම්තුමිය ශාන්ති ලේකම්තුමිය ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම බොහෝම මහන්සියල වැඩ කරා. ඒ වගේම විගණක අධිපතිතුමා ඇතුළු විගණක අධිපතිතුමාගේ නිලධාරීන් සහ මේ වාර්තා ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න අපේ හැන්සාඩ් දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තක අංශයේ ඒ සියලුම දෙනා සහයෝගය දැක්වුවා. ඒ හැම දෙනාටම ස්තුතිවන්ත වෙමින් ඔබතුමාටත්, ඒ වගේම කථානායකතුමාටත් මේ කාරක සභාවේ කටයුතු සාර්ථක කරගන්න අප කැප වෙලා කටයුතු කරන සියලු දෙනාටත්, විශේෂයෙන් මහලේකම්තුමා ඇතුළු නිලධාරී මණ්ඩලයේ හැම දෙනාටම ස්තුතිවන්ත වෙමින් මගේ අදහස් දැක්වීම අවසන් කරන බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු සුනිල් හඳුන්නේතු මන්ත්‍රීතුමා විසින් සභාව අවසානයේ එළිදරව් කරන කාරණා එන්සට් වාර්තාවට ඇතුළත් කළ යුතුයි කියලා ඉල්ලා සිටින එකම එතුමා විසින් පොදු විවාහර කාරක සභාවේ සභාපතිවරයා හැටියට ඉදිරිපත් කරපු වාර්තාව පිළිබඳ විවාද කටයුතු අවසන් වෙනවා. පාර්ලිමේන්තුව පෙබරවාරි මාස 20 වෙනි දින පස්සරු 1 යළි රැස්වේ.